Honorable Dr. Hansaka Vijayamuni, you have 14 minutes.
Garu Niyojya Kathanayakathumani, obata stutiwanta wenawa. Visheshayenma ada dina vivadayata ganenne ek patthakin NPP aanduwe palaweni ayawaya sambandhu karanaya. Anith patthen gathama me rate dishanathiya aluth dishawakata wenas kirime mangala ayawaya. E wage anith patthen gathama hemadama ayawaya katha api ehuwa. Namuth e ayawaya kathawala thibichcha e wage ayawaya papers wala thibichcha yatharthayak wenawa api dakke naha. Api palaweni wathawata api dakinawa වඩාත් පුළුල් සංවිධානාත්මක බවකින් වඩාත් පුළුල් අධ්‍යයනයකින් ඉදිරිපත් කරපු අයවැය. ඒක නිසා මේ අයවැය සම්බන්ධ විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට සහ නියෝජ්‍ය ඇමතිවරයෙක් විදිහට කතා කරන ලැබීම විශාල වාසනාවක් කියලා මම සලකනවා. මේක හුදෙක් නිකම්ම නිකම් ප්‍රාග්ධන වියදම්, එහෙම නැත්නම් පුනරාවර්තන වියදම්, එහෙම නැත්නම් සංවර්ධන යෝජනා තියෙන අයවැයක් විතරක් නෙමෙයි. මේක නිකම්ම නිකං ඉලක්කම් තියන අයවැයක් නෙමෙයි. මේක හදවතක් තියන අයවැයක්. ඇයි මම එහෙම කියන්නේ? මේකේ මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ කතා නොකළ, ඒ වගේම මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ සංවාදයට භාජනය නොවිච්ච කාරණා ගැන කියවෙනවා. විශේෂයෙන්ම ඔටිසම් නැමැති රෝගී තත්ත්වයෙන් පෙළෙන ළමයි ගැන, අනිත් පැත්තෙන් ඩිසේබල් පර්සන්ලා ගැන, අනිත් පැත්තෙන් ගත්තාම රැඳවියන් ගැන, විශේෂයෙන්ම ළමා රැඳවියන් සම්බන්ධව, ඒ වගේම මද්රව් වලට ගොදුරු වෙලා ඉන්න තරුණ පරම්පරාව ගැන, ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ගැන, ඒ වගේම මේ සමාජයේ සෑම තීරුවක් ගැනම මේක කියවෙනවා. ඒ වගේම මේක කියවනකොට තේරෙනවා මේක හදවතක් තියෙන අයවැයක් කියලා. ඒක බොහොම විශේෂයි. ඒ වගේම අපේ සෞඛ්‍ය ශේෂයට ගත්තහම මේ අයවැයෙන් මෙතෙක් ඉතිහාසයේ වියදම් කරපු ලොකුම මුදල, ඉතිහාසයේ වෙන් කරපු ලොකුම මුදල වෙන රුපියල් බිලියන 604ක මුදලක් වෙන් කරලා තියෙනවා. අපි දැක්කා විපක්ෂයෙන් අද උදේ ප්‍රශ්න යොමු වුණා. මේ හැමතිස්සෙම පඩි ගැන තමයි කතා කරේ. ඇත්තටම අපි මේ අයවැය හදලා තියෙන්නේ මේ රටේ ජනතාවට. මේකේ නිකම්ම නිකම් මේ පඩි ගැන සඳහන් වෙන එකක් නෙවෙයි. අපි විශේෂම සෞඛ්‍ය ශේෂ්ත්‍රය විශේෂයෙන්ම මේ රටේ පුරවැසියා මූලික කරගත්තු සංවර්ධනයක් අපි සැලසුම් කරලා තිනවා. මේ රටේ රෝගියා මුල් කරගත්තු සංවර්ධනයක් අපි සැලසුම් කරලා තිනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය ශේෂයේ තියෙන අනවශ්‍ය පෝලිම් නැති කිරීමට, ඒ වගේම ඖෂධ හිඟය උපකරණ හිඟය නැති කිරීමට අවශ්‍ය කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන විසඳුම් අපි දැන්ටත් සකසලා තියෙනවා. අනේ ඒ සඳහා වූ මුදල් ප්‍රතිපාදන තමයි මේ වසරට මෙච්චර මුදල් ප්‍රතිපාදනයක් අපිට ලැබෙන්නේ. අපි දකිනවා අපේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ භෞතික සම්පත් වගේම දැඩි මානව සම්පත් හිඟය කිනුත් පීඩා විඳිනවා. මේ මානව සම්පත් හිඟයෙන් පීඩා විඳින අතරම අපේ සෞඛ්‍යයේ වැඩ කරන බොහෝ වෘත්තිකයන් දැඩි අපහසුතා මැද ජීවත් වෙනවා. අපි විශේෂයෙන්ම සෞඛ්‍යයේ නියත වූ අය විදිහට මමත් ඇමතිතුමාත් මේ පිළිබඳ විශේෂ සොයා බැලීමක් සහ විශේෂ කම්පනයක් සහකම්පනයක් අපිට තියෙනවා. අපේ වෛද්‍යවරුන් සැලකුවාම විශේෂයෙන්ම සීමාවාසික වෛද්‍යවරුන් මේ රටේ සෑහෙන ලොකු කාර්යයක් කරනවා. ඔවුන් ලබන්නේ ඉතාමත්ම අඩු දීමනාවක්. ඒ නිසා ඒ දීමනාව වැඩි කර ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් අපිට තියෙනවා. විශේෂයෙන්ම ඔවුන්ට නිල නිවාස කෙසේ වෙතත් ඉන්න බොහෝ දෙනෙකුට අවශ්‍ය කාමරයක් සැපීමට අපේ සෞඛ්‍ය පද්ධතිය අසමත් වෙලා තියෙනවා. ඒක නිසා ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීම, ඒ වගේම ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දීම අපි අපේ රාජ්‍යයේ වගකීමක් විදිහට සලකනවා. ඒ වගේම ශ්‍රේණි වෛද්‍යවරුන් ගත්තාම වෛද්‍යවරේ රෝහලට ඇවිල්ලා ප්‍රතිකාර සහ අනිකුත් සේවාවන් කරලා උපයාගත යුත්තේ පඩිය පමණක් නෙමෙයි. ඔහු යම් වෘත්තීය නිපුණතාවයක් උපයා ගන්නා වගේම ඒ නිපුණතාවයට අවශ්‍ය රිවෝඩ් එකක්, එහෙම නැත්නම් ඒ නිපුණතාවයට අවශ්‍ය ලකුණු දීමේ ක්‍රමයක් තිබිය යුතුයි. ඒක නිසා මේ වෛද්‍ය ශ්‍රේණී වෛද්‍යවරු සඳහා මිඩල් ග්‍රේඩ් ක්‍රමයක්, එහෙම නැත්නම් ඔවුන් සඳහා යම් මධ්‍යම තනතුරු ක්‍රමයක් ඇති කළ යුතුව තිබෙනවා. ඒ වගේම වෛද්‍යවරුන්ගෙන් නිල නිවාස පිළිබඳ ප්‍රශ්නේ, ඒ වගේම ප්‍රවාහණය සම්බන්ධ වූ ගැටලු, වගේම ස්ථාන මාරුවීම් සම්බන්ධ දැඩි ගැටලු තියෙනවා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන දත්ත පද්ධති යාවත් කාලන කිරීමට වැඩි මුදලක් අපි මේ අවුරුද්දේ වෙන් කරනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන සියලුම මාරුවීම් මේ දත්ත පද්ධතිය හරහා සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ මගින් අනවශ්‍ය ඇඟිලි ගැසීම් සියල්ල හමාර කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂඥ වෛද්‍යවරු ගත්තාම විශේෂඥ වෛද්‍යවරු සහ විශේෂයෙන්ම යම් යම් තනතුරු දරන වෛද්‍යවරුන් ගත්තාම ඔවුන්ගේ සම ශ්‍රේණීන් වල ඉන්න විශේෂයෙන්ම ඕල් අයිලන් සර්විස් නමේ තියෙන අනිකුත් රජයේ සේවකයන් හිමි වරප්‍රසාද ඔවුන්ට අහිමි වෙලා තියෙනවා. විශේෂයෙන්ම ට්‍රාන්ස්පෝර්ට් එක සම්බන්ධ වූ වරප්‍රසාදයන්. ඒක නිසා ඒව නැවත සමාලෝචනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ට අවශ්‍ය උසස් තාක්ෂණික උපාංග නිසි පරිදි ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. අපේ සෞඛ්‍ය සම්බන්ධ වූ වැඩසටහනේදී අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම පහළම මට්ටමේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කරන්න, ෆැමිලි මෙඩිසින් තත්ත්වයට, එහෙම නැත්නම් ෆැමිලි ඩොක්ටර් කෙනෙක් හැම පුරවැසියෙකුටම ලබා දීමට, වගේම ඉහළම තලයේ ඇපෙක්ස් එකේ තියෙන හැම රෝහලකටම උපරිම පහසුකම් ප්‍රමාණය ලබා දීමට. අපි බොහෝ වෛද්‍යවරුන් විදේශගත වෙලා තිනෝ පුහුණුව සඳහා. අපි දන්නවා ඒ පුහුණුව සඳහා විදේශගත වූ වෛද්‍යවරුන් හැමෝටම ඒ රටවලදී ජොබ් එකක් හම්බෙන්නේ නැහැ. එසේ විදේශගත වූ වෛද්‍යවරුන්ට අපි තාම ගෙවන්නේ පරණ ගාණමයි ගෙවන්නේ. නමුත් ඒ ගාණෙන් ඔවුන්ට ජීවත් වීම නොහැකි වෙලා තිනවා. ඒක නිසා ඒ පවා නැවත සමාලෝචනය කළ යුතුව තිබෙනවා. ඔවුන් නැවත ලංකාවට එන විට ඔවුන්ගෙන් උපරිම සේවය ගැනීමට අපි සැලසුම් සැකසිය යුතුව තිබෙනවා. අපි ඒ සඳහා වූ සැලසුම් දැන්ට හදාගෙන යනවා. මේ සියල්ල මැද්දේ මේ දැනට පවතින ක්‍රමය තුළ ඔවුන් මේ රට හැරදා යන්නේ හුදෙක් ආර්ථික කාරණා නිසාම නෙවෙයි, අපගේ රාජ්‍යයේ තිබිච්ච අසංවිධානාත්මක ස්වરૂපය නිසා. ඒ වගේම හෙදියන් පරිපූරක වෛද්‍ය සේවය, අතුරු වෛද්‍ය සේවය, ඒ වගේම සෞඛ්‍ය කාර්ය සහායක, ඒ වගේම අනිකුත් කාර්ය මණ්ඩල, මේ හැම එකකටම ඔවුන්ටම වූ අනන්‍ය වූ ඔවුන්ටම වූ සුවිශේෂ වූ කාරණා ගැටලු අභියෝග පවතිනවා. ඒක නිසා නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේ සෑම ක්ෂේත්‍රයක් කෙරෙහිම පුළුල් අධ්‍යයනයක් අපි කරලා තිබුණා අපේ රජය බලයට පත්වීමට පෙර සිටම. ඒක නිසා අපි මේ සෑම ක්ෂේත්‍රයකම සෑම පුජ්‍යලේකුටම සෑම සෞඛ්‍ය සේවකයෙකුටම ඒ අනන්‍ය වූ ප්‍රශ්නවලට අපි විසඳුම් සොයමින් තිනවා. සෑම කෙනෙකුටම සෑම වෘත්තියකටම තමන්ගේ ශේෂයෙන් ඉදිරියට යෑමට, එනැත්තම් මානව සංවර්ධනයට තියෙන බාධා ඉවත් කිරීමට කළ යුතු සෑම පියවරම්ම අපි රජයක් විදිහට ගන්නවා. ඒක වැටු විදිහට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් කාරණා විදිහට වෙන්න පුළුවන්. විශේෂයෙන්ම බොහෝ සේවකයන් පහුගිය කාලවල පහුගිය රජයන් විසින් බඳවාගෙන තිබුණේ ඒ ඇමතිවරයා ඉන්න දිස්ත්‍රික්කෙන් තමයි සේවකයෝ බඳවගන්නේ. ඒකේ අනිවාර්ය ප්‍රතිඵලය වෙලා තියෙන්නේ බොහෝ සේවකයන්ට ස්ථාන මාරුවීම් ලබා ගැනීම නොහැකි වෙලා තිනවා. ඒක නිසා අපි සෞඛ්‍යශ්‍රේ මේ කාරණය සැලකිල්ලට අරගෙන ඔවුන්ට විශේෂ වූ ස්ථාන මාරුවීම් ක්‍රමයක් සකසමින් තිබෙනවා. අපි රජයේ සේවකයන්ට පොදුවේ ගත්තාම වැටුප් පැඩුණේ අවුරුදු 9කට පස්සේ. මේ අවුරුදු 9කට පස්සේ මූලික වැටුප වැඩි වෙච්ච දේ ටිකක් ආගන්තුක අත්දැකීමක් වගේ අපිට පේනවා බලන් ගියාම. මොකද මේ වැටුප් පැඩිවීමේදී අනිකුත් දීමනා වැඩි වෙන්නේ කොහොමද කියන එක ගැන ලොකු වැටහීමක් සමහරුන්ට නැහැ. ඒ වගේම සමහරු හිතාමතාම මේ පිළිබඳ වූ විකෘති අර්ථකථනයන් ඉදිරිපත් කරනවා. ඒක නිසා මේ වැටුප් වැඩිවීමට අදාළ වූ සංඛ්‍යා ලේඛන මේ ගරු සභාවට ඉදිරිපත් කරන වෙනුවට ඒ සඳහා වූ මූලික කාරණා සම්බන්ධව යම් දෙයක් ඉදිරිපත් කිරීම සුදුසුයි මම හිතනවා. අපි මේකෙදි හැම රජයේ සේවකයෙකුගේම මූලික වැටුප ලොකු ගානකින් වැඩි කරලා තිනවා. ඒ එසේ වැඩි කරන අතර 1:4 වූ වැටුප් අනුපාතය පවත්වාගෙන යෑමට සැලකිලිමත් වෙලා තිනවා. ඒ වගේම ඉතිහාසයේ සිදු කළ උප්පරිම වැටුප් වර්ධක ලබා දීම කරලා තිනවා. ඒක 180ක ප්‍රමාණයක්. ඒ වගේම දීමනා ගත්තාම ඒ දීමනා සියල්ල ප්‍රක්ෂේපණය කරලා තියෙනවා. දීමනාවල විශේෂයෙන්ම OT එක, ඒ වගේම extra duty, ඒ වගේම public holidays වලට එහෙම නැත්නම් නිවාඩු දින දීමනා කියන අනේ 3 ප්‍රක්ෂේපණය කරලා තින්නේ 2027 වැටුපට තමයි ප්‍රක්ෂේපණය කරලා තින්නේ. ඒ වගේම extra duty OT කියන එක ප්‍රක්ෂේපණය කරන අතර 2027 වැටුපට ඒකේ ගණනය කිරීම වලදී අපි දන්නවා ඒ එක් එක් සේවකයා ඉන්න වැටුප් කාණ්ඩයක් තියෙනවා.
Honorable Dr. Ansaka Vijayamuni, you have 2 more minutes.
Okay. එහෙම ගන්නකොට ඒගොල්ලොන්ගේ ඒ වැටුප් පරිමාණය ඇතුලේ ඔහු ඉන්න පරිමාණය ඇතුලේ තියෙන මධ්‍ය අගයක් තියෙනවා. උදාහරණයක් විදිහට වැටුප් වර්ධක 12ක් හිමි යම් කිසි ශ්‍රේණියක් තියෙනවා නම් අන්න ඒකේ මැද්ද තමයි ගන්නෙ. මැද අරගෙන තමයි ওই extra duty සහ OT කියන එකේ මැද ගන්නෙ. ඒ වගේම අපි දන්නවා ඒව නියම කිරීමේදී යම් අනුපාතයක් යම් භාගයක් තීරණය වෙනවා. OT එක එහෙම නැත්නම් ඕවර්ටයිම් එක තීරණය වෙන්නේ 240න් 1කට. ඒ වගේම extra duty කියන එක තීරණය වෙන්නේ මුදල් අමාත්‍යාංශය විසින් තීරණය කරන යම් සාධාරණ භාගයකට. අපි හිතනවා මෙවර මුදල් අමාත්‍යාංශය විසින් ලබා දිය හැකි උපරිම සාධාරණ භාගය ලබා දීලා තිබෙනවා කියලා. මොකද උදේ මන්ත්‍රීවරයෙක් ඒ ප්‍රශ්නේ ඇහුවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ සෑම දෙයක්ම යම් කිසි නිලධාරියෙකු ලැබිය යුතු වැටුප් වල මූලික වැටුප සහ සියලු දීමනාවල significant increase එකක්, ඒ කියන්නේ පැහැදිලි පෙනෙන වැඩිවීමක් ලබා දීලා තියෙනවා රජයක් විදිහට. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තාම ඔවුන්ගේ වෘත්තිකයන්ගේ බදු බර අපි අයින් කරලා තිනවා. මේ සමස්ත අයවැය ගත්තාම මේක නිකම්ම මං ඉස්සෙල්ලා කිව්වා වගේ නිකම්ම ලේඛනයක් නෙමෙයි. මේක ලොකු කතන්දරයක්. මේක ඇතුලේ මේ පේන්නේ ලංකාවේ අනාගතය සඳහා ඌ අඩිතාලම අපි දවමින් සිටින්නේ. මේ දමමින් සිටින්නේ මේ රටේ මෙතෙක් ගමන් කළ මාර්ගය වෙනස් කිරීමේ ඌ අඩිතාලම. ඒක නිසා මේක නිකම්ම ඉලක්කම් සෙල්ලමක් නෙවෙයි. බොහෝ දුරට මේ අයවැය සම්බන්ධ ඌ චෝදනා නැති නිසාම සමහරු ඉලක්කම් වල එල්ලිලා සිටිනවා. ඒක නිසා අපි මේ රටේ ජනතාවට ආරාධනය කරනවා ඒ ඉලක්කම් වලට එල්ලෙන්න එපා. ඔබ සියලු දෙනාගේ පඩිය කීයද කියලා අප්‍රේල් මාසේ මුල වෙනකොට අපි හැමෝටම බලා ගන්න පුළුවන්. ඒක නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේ අලුත් ගමන යමු. අපිට ඒ අලුත් ගමන යන්න පුළුවන්. ඒ සඳහා වූ හොඳ අඩිතාලමක් මේ අයවැයෙන් ලැබෙනවා. බොහොම ස්තුතියි.